ගරු චතුර ගලප්පති මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලැබෙනවා.
ගරු මොනසුන ඔබන ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම වර්තමාන රජයේ 2025 වර්ෂය වෙනුවෙන් මංගලාය වෙනුවෙන් යමදහස් පළ කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ අයවැය ගැන සඳහන් කරද්දී මේ ලැබිච්ච ජනවර්ම ගැන සඳහන් කරොත්, ගිය සැප්තැම්බර් මාසයේදී මේ රටේ ජනතාව සුළුතර බලයකින් මේ රටේ වර්තමාන ජනාධිපතිතුමා පත් වුණත්, ඉන්පසුව නොවැම්බර් මාසයේ පවත්වන මැතිවරණයේදී මේ රටේ අතිබහුතරයි ජනතාව සීම 3%කටත් වඩා වැඩි ජනතාවක් තීන්දුව කරනවා වර්තමාන ජනාධිපතිතුමාට ඒ බලයක් ලබා දෙන. ඒ බලය ලබා දීමේ මූලික අරමුණ වන්නේ විශේෂයෙන්ම 2022 මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයේත් එක්ක මතවාදයක් ගොඩනගෙනවා. විශේෂම අවුරුදු 74ක සාපයක්, ඒ වගේම 225ම වග කියන්න ඕනේ, ඒ වගේම මුණුත් එකයි කියන කන්සෙප්ට් එක මේ වර්තමාන රජයේ විසින්ම ගෙනීම තුළ ඔවුන් විශේෂම ජනාධිපතිවරණයේ ඉදිරිපත් කරපු ඔවුන්ගේ ආර්ථික මොඩලය, විශේෂම ඔවුන් අවුරුදු ගණන් තිස්සේ කියගෙන ආපු ඒ 77 ව්‍යුතාතිකයට බැනවැදුනා, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 70 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විචනය කරා, ඔවුන්ගේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන, අලුත් ආර්ථික මොඩලයක් ගේන්න ඕන කියලා ඔවුන් සිස්ටම් චේන්ජයක් වෙනුවෙන් තමයි මේ මැතිවරණය ගෙනාවේ. එතකොට මේ මැතිවරණයේදී මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරගෙන සිස්ටම් චේන්ජයක් වෙනුවෙන්. නමුත් කාරණාව තියෙන්නේ ඒ සිස්ටම් චේන්ජ් එක මේ අයවැය තුලින් සිදු වුණාද කියන කාරණාව අපි බලන්න ඕනේ. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ මේ අයවැය කතාවේ පූර්විකාවේ 3 පිටුවේ සඳහන් කරන මෙන්න මේ විදිහට. ඇත්තෙන්ම අප බලයට පත්වන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙමින් සිටි අතර එයට සැලකිය යුතු වෙනසක් සිදු වුවොත් එමගින් ආර්ථික අස්ථාවර වීමට ඇතිවිය හැකි බලපෑම හමුවේ ඊට බාධා කිරීමට අපට අවශ්‍ය වූයේ නැහැ. එතකොට මේ කාරණාව කියන්නේ හරිද? එතකොට මෙතුමාලා කොච්චර තර්ක විතර්ක ගෙනාවත් මේකේ පිළි අරගෙන තියෙනවා මේ තිබ්බ ක්‍රමයටම තමයි මේ අයවැයත් ඉදිරිපත් කරලා තියෙන්නේ. කොටින්ම කියනවනම් IMF එකට එකඟව ඉදිරිපත් කරපු අයවැයක්, ඒ විතර නෙවෙයි ගියේ රජය ඇතුළු ඒ කලින් රජයන් සමාන්තරව ගිනිච්ච අයවැයක් හා සමානයි. යම් යම් කාරණා වෙනස්ලා තියෙනවා. නමුත් මතයක් විදිහට ඒ අයවැය ඇවිල්ලා එක මානක යන අයවැයක්. ඉතින් ඒ නිසා මොන් මොන තර්ක විතර්ක ගේන ගියත් මේ රටේ ජනතාව ඡන්දේ දුන්නේ සිස්ටම් චේන්ජයක් වෙනුවෙන්. හැබැයි මේ සිස්ටම් චේන්ජ් එක කරන්න ඒ මංගල අයවැය අසාර්ථක වෙලා තියෙනවා කියන කාරණාව පිළිගන්න වෙලා තියෙන අපිට. මොකද ජනාධිපතිතුමාගේ කතාව එතුමා පිළිගන්නවා. මොකද එතුමාලා කිව්වේ පළවෙනි අයවැයෙන් තමයි මේ වෙනස්කම් කරන්න පටන් ගන්න කියලා. එහෙම තමයි වේදිකාවල කතා කරේ. නමුත් කාරණාව තියෙන්නේ ඒ මංගල අයවැය පූර්විකයි 3 පිටුවේම ඒ කාරණාව පිළි අරගෙන තියෙනවා. එතකොට මේ කාරණාව ඇත්තම මූලික වෙන්න හේතුව මේ වගේ බලයක් ඔබතුමා මුන්නස ලැබෙන්න හේතුව තමයි 2022 දී මේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය. ඒතර ආර්ථික අර්බුදය ඇති වෙන්න ළඟම සාධකය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගත්ත වැරදි තීන්දුව తీරන. එතුමායි ගත්ත වැරදි තීන්දුව తీරනත් එක්ක මේ රටේ පෝලිං යුගයක් ඇති වුණා. මේ රටේ මිනිසුන්ට එදිනදා ජීවත් වෙන්න බැරි වුණා. ඒ ඇතිවෙච්ච ඒ මානසික පීඩනෙත් එක්ක අපි දැක්කා ගෑස් පෝලිං වල, තෙල් පෝලිං වල, ඒ වගේම සතුසු පෝලිං වල, ඒ වගේම මිනිසු රට අතර දාලා තරුණ රට යන පාස්පෝර්ට් පෝලිං වල හිටියා. එතකොට මේ පෝලිං වල ඉන්න ජනතාව සමහරට උදේ යන මිනිස්සු හවස එන්නේ නැහැ. මොකද ඒකට හේතුව එක්ක මැරිල වැටල කොයි හරි පෝලිමක. එතකොට මේවා S2 දැක්ක ජනතාව ඇත්තටම මේ රටේ සිස්ටම් එකට වෛර කරා. ඒ වෛර කරාම අන්න ඒ වෛරයට කතා කරපු කණ්ඩායමක් තමයි අද මේ රටේ අතිබහුතර මේ බලයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අය කියු මතවාදය තමයි 76ක සාපයක් ගැන කතා කරා. එතකොට මේ 76ක සාපය ගැන ඇත්තටම මම කතා කරන නෙවෙයි හිටියේ මේ පාර්ලිමේන්තුව තුළ. නමුත් අපි දැක්ක ජනාධිපතිවරණදිත් කතා කරා, පාර්ලිමේන්තු මැතිවරණදිත් කතා කරා. අද මේ අයවැය යන මොහොත පවා අපේ ආණ්ඩුපක්ෂී මන්ත්‍රීවරු ඇතැම් මන්ත්‍රීවරු කතා කරන්නම අවුරුදු ගානක ඉතිහාසින වෙච්ච කාරණා මතක් කර කර තමයි කියනගෙන 76ක සාපයක් ගැන කියනවා. මම පැහැදිලිව කියනවා මේ 76ක සාපය කියන්නේ මතු කරපු මතවාදයක්. ඒ කියන්නේ බොරුවක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක කාරණා විදිහට කිව්වොත් විශේෂයෙන්ම 1948 අපි මේ රටේ තිබ්බ පරිසරය ගැන මතක් කරමු. මොකද මම මේ ඉතිහාසය ගැන කතා කරන මම හිතන්නේ අවසාන කතාව වෙයි මේ පාර්ලිමේන්තුවේදී. මොකද මෙතනින් අපි ඉතිහාසය ගැන කතා කරලා වැඩ නැහැ, අනාගතය ගැන කතා කරන්න ඕන. නමුත් මම මේ කරණාව මේ මොහොත මම ප්‍රයෝජනට ගන්නවා. මොකද මොන් දිගින් දිගටම මේ අවුරුදු 76ක සාපයක් ගැන කතා කරන නිසා. ඒ නිසා 48 කලින් මේ රටේ වාතාවරණය ගැන අපි සිහිපත් කරොත් එදෙන්දි විශේෂයෙන්ම සොල්බරි සාමිවරයාගේ කොමිෂන් වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා 1948 කලින් මේ රටේ තිබ්බ වාතාවරණය. මේ රටේ තිබ්බේ වැඩවසම් ක්‍රමයක් ඒවගේම දිළිඳු භාවයෙන් යුක්ත වහල් භාවයෙන් යුක්ත පරිසරයක් සමාජය තමයි තිබුණේ. ඒවගේ සමාජය තිබ්බ පරිසරයකට තමයි රටකට තමයි 1948 ඩී.එස් සේනානායක මහත්තයා මේ රට නිදහස් කරන් දෙන්නේ. හැබැයි 1948 නිදහස් කරන් දීලා 1994 වෙනකොට දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙන රට බවට පරිවර්තනය වෙනවා. එතකොට එහෙම 48 කලින් ඒ වගේ පරිසරයක් තියලා 94 දී දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙන රට බවට පරිවර්තනය කරන්න මේ රටේ හිටපු නායකයන් යම් හොඳ තීන්දුව తీරන අරන් තියෙනවා. අපි ඒව සාධකයක දර්ශකයක කතා කරොත් අධ්‍යාපන මට්ටම ගත්තොත් 48 කලින් මේ රටේ අධ්‍යාපන සාක්ෂරතාවය 35%. ඒ කියන්නේ මේ රටේ අකුරු කිය අකුරු කතා කරන්න පුළුවන් කියවන්න පුළුවන් ඒ ජනතාව 35% හිටියේ. හැබැයි 1994 වෙනකොට ඒක 95% දක්වා වැඩි වෙනවා. එතකොට 35% තිබ්බ සාක්ෂරතාවය 95% දක්වා වැඩි වෙන්නේ කවුරුවත් දීපු දෙයක් නෙවෙයි, දෙවියෝ දීපු දෙයක් නෙවෙයි. මේ රටේ හිටපු පාලකයෝ ගත්ත නිවැරදි තීන්දුව తీරන හින්දා මේ රටේ නිදහස් අධ්‍යාපන වෙනුවෙන් මේ මිනිස්සු සටන් කරා. පෙනී හිටියා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මා ඇතුළු මෙතන ඉන්න බොහෝ දෙනෙක් මේ රටේ නිදහස් අධ්‍යාපනය තුලින් අද මතුවෙච්ච චරිත ඉන්නවා ගොඩක්. මේ රටේ බහුතර අති බහුතර මේ රටේ සිල් දෙනාම වගේ. ඒ වගේම සෞඛ්‍ය ගත්තොත් 1948 කලින් සාමාන්‍ය මනුස්සයෙක්ගේ ආයු කාලය වයස අවුරුදු 45යි. ඒ කාලේ යම් වසංගතයක් හැදුණොත් මුළු සංගරේම නැත්තර නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි 94 වෙනකොට අර වයස අවුරුදු 45 තිබ්බ ආයු කාලය වයස අවුරුදු 75 දක්වා වැඩි වෙනවා. එතකොට අද අපි හැමෝම ඒ ආයු කාලයට සමාන ආයු කාලයක් විඳින්නේ එදා අපේ ඉතිහාසයේ හිටු මේ රටේ නායකයෝ ගත්ත තීන්දුව తీරනවට බින් සිද්දේ. කෘෂිකර්මාන්ත පැත්තේ ගත්තොත් කෘෂිකර්මාන්ත පැත්තේ අද ආහාර නිෂ්පාදනය ගැන කතා කරනවා, ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කරනවා. එදා ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් එදා හිටපු නායකයෝ ගත්ත වැදගත්ම තීන්දුව තමයි මේ රටේ වාරි කර්මාන්තය දියුණු කරන්න. ඒතොර ඒ වාරි කර්මාන්තය දියුණු වෙනුවෙන් විශේෂයෙන්ම ගල්ලෝය, මිනිපේ, මින්නේරිය, තබ්බෝව, යෝධව, මහවැලිය මේ වගේන යෝධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 80 දශකයේ නිදහසෙන් පස්සේ පළවෙනි වතාවට මේ රට සහලින් ස්වයං පෝෂිත කරන අවස්ථාවක් හිමි වුණා නිදහසෙන් පස්සේ. එතකොට ඒක අපි ඒක සරල තවත් කිව්වොත් 1948 විශේෂයෙන් මේ රට හිටියේ ජනගහනය 160,000. එතකොට දේශීය නිෂ්පාදනය කර 36%ක්, පිටරටින් ආනයනය කර 64%ක්. එතකොට 1948 දී හෙක්ටරයකින් වීගලෝ 350 ගන්න පුළුවන් වුණේ. හැබැයි 94 වෙනකොට හෙක්ටරයකින් වී අසන්න ගත්ත කිලෝ 3500ක්. දොර කල්පනා කරලා බලන්න මේ රටේ හිටපු නායකයෝ කොච්චර සේවයක් කරපු නායකයෝද කියන එක ඔබ දැන් මුනාසල් කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි, මහමැලිය ආරම්භ කරේ කෘෂිකර්මාන්තේ වෙනුවෙන් වුණත් එදා 1994 වෙනකොට 100%ක් විදුලිය නිෂ්පාදනය කරේ ජල විදුලි මහවැලියට පිසිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ වෙනකොට තේපොල් රබල් අපනයන ආදායම වැඩි කරන කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි, විශේෂම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මේ රට හඳුන්වා දීමත් තුළ නිදහස් වෙළඳ කලාප ආරම්භ වුණා. ඒ විතරක් නෙවෙයි, විශේෂම මේ නිදහස් වෙළඳ කලාප ආරම්භ කිරීමත් එක්ක මේ රටේ වෙච්ච දියුණු සංවර්ධනය දැකලා එදා චීනෙ හිටපු අගමැතිතුමා ලංකාවට විශේෂ සංඥා කණ්ඩායමක් එවලා තමයි බැලුවේ කොහොමද මේ ලංකාව මෙච්චර ශීඝ්‍රයෙන් දියුණු වෙන්නේ කියලා හොයලා බැලුවේ. අන්න ඒ නිදහස් වෙළඳ කලාප සංකල්පය තමයි චීනෙට රංගියේ. අද ඔවුන් ඉන්න තැන බලන්න. එතකොට මේ රටේ ඒ එදා ඒ වගේ තත්ත්වයක් තිබුණා. ඒ විතරක් නෙවෙයි, ජයජ ජනාධිපතිතුමා නිකන් හිටියේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතා හදාගත්ත විදේශ රටවල් එක්ක. ඒ තානාධිපති කාර්යාල මේ රටේ ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මොකද වුනේ, අන්න විදේශ රැකියාව අපිට මේ රටට විවෘත වුණා. ඉතින් ඒ නිසා ඩොලර් එන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමා මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්. ඒ විතරක් නෙවෙයි, මේ රටේ ආර්ථිකය ගත්තොත් ඇගලුම් කර්මාන්ත 200ක් එදා ආරම්භ කරලා විවිධ මත බ්‍රිතාන්තර විවිධ බාධක ආවත් එතුමා ඒ කටයුත්ත කරලා මේ රට ඩොලර් එන්න පටන් ගත්තා. ඉතින් කවුරු හරි කියනවා නම් 1948 ඉඳන් 94 දක්වා මම කලින් කිව්වා 48 කලින් මේ රට වහල් භාවයෙන් යුක්ත රටක්, අධික දිළිඳු භාවයෙන් යුක්ත රටක්. හැබැයි 94 වෙනකොට දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙන රටක්. කාට හරි මෙතන ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් නම් 48 ඉඳන් 94 දක්වා මේ රටේ සාපයක් තිබ්බද කියලා කොන්ද කෙලින් ඇතුව කියන්න පුළුවන් නම් කරුණාකරලා නැගිලා අපි තර්ක කරමු. හැබැයි කාරණා තියෙන්නේ හොඳ වගේම යම් නරක තීන්දුව తీරනත් තියෙන්න පුළුවන්. හැබැයි ඒව අපි බාර ගන්න සූදානම්. මොකද අපි පක්ෂයක් විදියට අපේ මතවාදය අනුව 48 ඉඳන් 94 දක්වා මේ රටේ පාලනය කරේ අපි බලාපොරොත්තු වෙන දේශපාලන බලවේග දේශපාලන පක්ෂ. ඒ කියන්නේ 48 ඉඳන් 94 දක්වා වැඩි කාලයක් පාලනය කරේ අපි බලාපොරොත්තු වෙන දේශපාලන මතවාදය තමයි මේ රටේ ඉගිරිච්ච. හැබැයි 94 පස්සේ මේ මොහොත දක්වා විශේෂම අපි නියෝජනය කරන දේශපාලන කඳවුරේ ජාතික නායකයෙක් බිහි කරගන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. එතෙන්ම අය කියනවා අපි දෙපාර කාණ්ඩු කරානේ කියලා. ඔව්. එතකොට 2001 දී අපි ආණ්ඩුව ගත්තා. 2003 දී ආණ්ඩුව දීලා යන්නුනා. 2015 දී ආණ්ඩුව ගත්තා. 2019 දී ආණ්ඩුව දීලා යන්නුනා. ඒකට හේතුව තමයි රාජ්‍ය නායකයෙක් අපේ නෙවෙයි වාමාංශික කඳවුරේ නායකයෙක් එක තමයි අපි ආණ්ඩු කරන ගත්තේ. ඒතර 94 ඉඳන් මේ මොහොත දක්වා අද දිගටම බැලුවොත් මේ රටේ පත්වලා තියෙන වාමාංශික කඳවුරවල ඉන්න නායකයෝ අනේ ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ජේ.ආර්. ජවදර මහත්තුමාගේ නිදහස් සංකල්පයත් එක්ක ඒ ව්‍යුහාර්ථිකයේ වැඩපිළිවෙළත් එක්ක
ඒකට නොදෙන
වාමාංශික නායකයෝ මේ රටේ පාලනයට ආපු නිසා තමයි අද මේ රට මේ හානි වෙලා තියෙන්නේ. කවුරු හරි කියනවා නම් 77ක සාපේ කියලා ඇත්තටම මේ රටේ 2022 දී ආර්ථික අර්බුදයක් ඇති වුණා. ඒතර ආර්ථික අර්බුදයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව මම කියන කාරණා නෙවෙයි මේ රටේ ඉන්න විශේෂඥ කණ්ඩායම වර්තමාන මහ බැංකු අධිපතිවරයා හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් විජේවර්ධන මහත්මයා ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ රාජ්‍ය ආයතනය 2022 ලෝක බැංකු වාර්තාව පාර්ලිමේන්තු ආර්ථික ස්ථායිකරණ කමිටුව මේ කණ්ඩායම සියලු දෙනාම සාක්ෂිත් එක්ක ඉදිරිපත් කළා තියෙනවා 2022 දී මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙන්නේ අවුරුදු 70 ගානක කතන්දරයක් නෙවෙයි. ඒකට හේතුව 2004 ඉඳන් මේ රටේ නායකයන් ගත්ත වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසායි මේ රට මේතරට වැටිලා තියෙන්නේ. ඒතර මම මතක් කරලා දෙනවා 2004 අපේ ආණ්ඩුව තියෙන වෙලාවේදී අපේ එදා ජනප්‍රිය නොවුණ යම් ජනප්‍රිය නොවන ඇතම් තීන්දුව తీරන ගන්න ගත්තා. මොනවද අපි ගන්න හැදුවේ? එදා අපි ගන්න හැදුවා රාජ්‍ය සේවය සඳහා දේශපාලන බදවා ගැනීම නවතන්න අපි තීන්දුවක් ගත්තා. රාජ්‍ය සේවයේ කාර්යක්ෂම වර්ධනය කිරීම හා රාජ්‍ය සේවයේ තුල VRS ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න එදා තීන්දුවක් ගන්න හැදුවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය තුල නිෂ්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම කටයුතු කරන්න අපි සැලසුම් කරා. ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිවිභවගත කිරීම කටයුතු කරන බැලුවා. ඒ වගේම රේගු දෙපාර්තමේන්තු ආදායම් බදු දෙපාර්තමේන්තු රේගු සහ ආදායම් බදු අධිකාරීන් ලෙස ප්‍රතිසංස්කරණය කරන්න අපි යෝජනා කරා. ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිවිභවගත කිරීම කටයුතු කරන ගත්තා. මේ අපි කතා කරන 2004 අපේ ආණ්ඩුවේදී අපි ක්‍රියාත්මක කරන්න හදපු කාරණා හැබැයි අවසනව තියෙන්නේ මේ යෝජනාව මේ අයවැය තුලත් ඒ වචනවල ඉන්න වුණත් මේ අය ඇතුළ ඒ දේවල් ක්‍රියාත්මක කරනවා. ඒතකොට 2004 දී ඒ ආණ්ඩුව වැට්ටුවේ කවුද? ඒ ආණ්ඩුව වැට්ටුවේ වෙන කවුරුවත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. කවුරු හරි කියනවා නම් විශේෂ මේදා රාජපක්ෂ මහත්මයාලට උදව් කරේ වෙන කවුරුවත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. එදා ඒ ආණ්ඩුව ගෙදර යවන්න. කට්ටිය කියනවා මේ අවුරුදු 70ක සාපයක් ගැන.
තමයි කාලය අවසන්
වෙනවා. 94 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ගේන්නත්, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 ගේන්නත්, ඒ වගේම 2005 දී මෛත්‍රී බලසිරිසේන මැතිතුමා ගේන වක්‍රව ගේන්නත් කටයුතු කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා මගේ සහෝදර ගරු මන්ත්‍රීතුමාලගේ මම ඉල්ලීමක් කරනවා මේ අවුරුදු 76ක සාපයක් කියන කතාව දැන් ඇති. දැන් ඔබ තමුන්නාසල බලය දීලා තියෙනවා. මේ රටේ 3/2 බලයක් දීලා තියෙනවා. ඒ 3/2 බලයක් ලබා දුන්නේ මේ අවුරුදු පහ අවසානයේදී ඔබට කියන්න හේතු නැහැ. මොකද මේ රටේ ජනතාවට කියන්න ඕන ඔබතුමාලගේ ආර්ථික මොඩලේ මොකද්ද? ඔබතුමාලා විශ්වාස කරන න්‍යාය තුල මේ රට කොහොමද සංවර්ධනය කරන්න කියන කාරණා ඔප්පු කරන්නයි අද මේ අයව ඔබතුමුන්නාසල ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ අයවැය තුල ඒ ඔබතුමුන්නාසලගේ න්‍යායවත්
අවසන් කරන්න මන්ත්‍රීතුමනි
මතවාදියත් මේකේ ඉෂ්ට වෙලා නැහැ. බොහොම ස්තුතියි.